ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
ඔස්ට්‍රලයානු වීසා සම්බන්ධයෙන් අපි කාලීන සාකච්ඡාවක් ඔබ වෙත ගෙනෙන්නයි දැන් සූදානම් වන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයෝ ඔස්ට්‍රේලියාවේ සංචාරක වීසා ආයදුම් කිරීමේදී මේ දිනවල බොහොමයක් ශ්‍රී ලාංකිකයන් මුහුණ පාන ගැටලුවක් සම්බන්ධයෙන් තමයි අපි අද දවසේදී අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දිනවල බොහෝ ශ්‍රී ලාංකිකයන් ආයදුම් කරන ඔස්ට්‍රේලියානු සංචාරක වීසා ප්‍රතික්ෂේප වෙනවා කියලා අපිට අහන්නට දකින්නට ලැබිලා තිබෙනවා. ඉතින් මෙහෙම වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය තමයි ඔවුන් තුල තිබෙන්නේ. සහ ඉදිරියේදී සංචාරක වීසා සඳහා ආයදුම් කිරීමට බලාපොරොත්තු වෙන අයත් මේ වන විට දෙගිඩියාවෙන් පසුවනවා. ඉතින් මේ තත්ත්වයට හේතු කාරණා මොනවද කියලා හොයන්නයි අපි සෝදානම් වන්නේ. මේ සඳහා අපි ආරාධනා කරා මේ සාකච්ඡාවට සහභාගී වෙන ලෙස මෙල්බන් නුවර සොලිසිටර්වරියක්, බැරිස්ටර්වරියක්, ඒ වගේම සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිඥවරියක් ලෙස කටයුතු කරන මදු වර්ණකොළසූරිය මහත්මියට. මදු, අයබෝන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට ඔබතුමියව නැවතත්.
අයබෝන් මදුර.
මදු, මුලින්ම හැමෝටම තියෙන ප්‍රශ්න තමයි මේ දවස්වල මේ ශ්‍රී ලාංකිකයෝ ආයදුම් කරන ඔස්ට්‍රේලියානු සංචාරක වීසා බොහොමයක් ප්‍රතික්ෂේප වෙන්නේ ලංකාවේ තියෙන මේ වත්මන් අර්බුදකාරී තත්ත්වය නිසාද කියලා. අපි මේකට කෙලින් උත්තරයක් දෙමු මුලින්ම.
මතුර, ඔව්, මේ සංචාරක වීසා ප්‍රතික්ෂේප වීම සම්බන්ධව බොහෝ අයට මේ දවස්වල ප්‍රශ්න තියෙනවා ඔබ කිව්වා වගේ. ඉතින් අපි මුලින්ම මේ සංචාරක වීසා කියන්නේ මොකක්ද සහ ඒ සඳහා බලපාන නීතිමය තත්ත්වය ඔස්ට්‍රේලියාවේ පොඩ්ඩක් සැලකිල්ලට යොමු කරලා අපි කතා කරමු. එතකොට ඔබට ඒ ලැබෙන අවබෝධය හොඳයි කියලා මම හිතනවා. මතුර, සංචාරක වීසා ගොනු වෙන්නේ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීතිය යටතේ සබ්ක්ලාස් 600, ඒ කියන්නේ අනුකාණ්ඩ 600 කියන අනුකාණ්ඩය යටතේ තමයි මේ සංචාරක වීසා ඔබ ගොනු කරන්නේ ඔබ සංචාරකයෙක් විදිහට ඔස්ට්‍රේලියාවට පැමිණෙන්න අදහස් කරනවා නම්. ඉතින් මේ සංචාරක වීසා අනුකාණ්ඩය තුළ තවත් කොටස් කීපයකට කැඩෙනවා මේ වීසාව. වීසාවේ කොටස් උදාහරණ විදිහට කියනවා නම් මදුර, ස්පොන්සර්ඩ් ෆැමිලි කියලා එක කොටසක් තිබෙනවා. ඒ කියන්නේ පවුල් අනුග්‍රාහක වීසා මේ සංචාර සම්බන්ධයෙන්. ඔබ බොහෝ විට දන්නවා ඔස්ට්‍රේලියාවේ ඉන්න බොහෝ අය පවුලයාව ගෙන්වා ගැනීම සඳහා මේ වීසා වර්ගය යටතේ ආයදුම් කරනවා. ඒ වගේම තමයි ටූරිස්ට් මේ ස්ට්‍රීම් එක ඒ සංචාරක කටයුතු වෙනුවෙන්ම වෙන් කරලා තියෙන කාණ්ඩය. ඔබ සංචාරකයෙක් විදිහටම ඔස්ට්‍රේලියාවට පැමිණෙනවා නම් මේ ස්ට්‍රීම් එක මේ කාණ්ඩය යටතේ ඉල්ලන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබ යම්කිසි ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙනවා නම් ඔබට පුළුවන් බිස්නස් විසිට කෙනෙක් විදිහට මේ සංචාරක වීසා යටතේම ඉල්ලුම් කරන්න. ඒ වගේම තමයි ඔබ ඔස්ට්‍රේලියාව ඇතුළත සිට වෙනත් වීසාවක සිට හෝ ඔස්ට්‍රේලියාවේ ටුවරිස්ට් එහෙම නැත්නම් මේ සංචාරක වීසාව තුළ හිඳමින්ම නැවත වරක් සංචාරක වීසාවකට ආයදුම් කරන්නට පුළුවන්. ඉතින් මේ වගේ කාණ්ඩ යටතේ තමයි ඔබ ආයදුම් කරන්නේ ඔස්ට්‍රේලියාවේ සංචාරක වීසාවලට. ඉතින් විශේෂයෙන් අපි කියනවා නම් සහ අපි බොහෝ දෙනෙක් දන්නවා මේ පවුලේ බැහැ දකින්න, ව්‍යාපාරික කටයුතු, ඒ වගේම වෛද්‍ය ප්‍රතිකාර, ඒ වගේම රට බලන්න, මේ හේතු තමයි ඔවුන් ඉදිරිපත් කරන්නේ ඔබ ඉදිරිපත් කරන්නේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන්න. ඇත්තටම මදුර, මේක මේ සංචාරක වීසාව කියන්නේ තාවකාලික වීසාවක්, අපි දන්නවා ටෙම්පරරි වීසා. ඉතින් එතනදී ඔබ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීතිය අනුව ඔබට ඒ තාවකාලික වීසාව ලබා දෙන්නේ ඔබ නැවත ඔබේ මව් රටට යන බවට තහවුරු කිරීමෙන් පසුව පමණයි. ඔබ අනිවාර්යයෙන්ම තහවුරු කරන්නට ඕනේ ඔබ නැවත ඔබේ රටට මේ සංචාරයෙන් පසුව පසු ගමන් යනවා කියන එක. මෙතනදී ඔවුන් විශේෂයෙන් සැලකිල්ලට භාජනය කරනවා මදුර මේ ජෙනුයින් ඇන්ඩ් ටෙම්පරරි එන්ට්‍රන්ට්. එහෙම නැත්නම් අපි සිංහලෙන් හැදුනොත් අව්‍යාජ තාවකාලික ඇතුළු වීම කියන මේ විශේෂ කාරණාව ඔබ තහවුරු කළ යුතුයි ඔබ තාවකාලික සංචාරකයෙක් විදිහට. ඉතින් එතනදී ඔවුන් සලකා බලනවා මතුර ඔබට කලින් ඔස්ට්‍රේලියාවේ වීසා ලැබිලා තිබෙනවා නම්, ඔබ ඔස්ට්‍රේලියාවට කලින් සංචාරක වීසා හෝ ශිෂ්‍ය වීසා හෝ වෙනත් කුමන හෝ වීසාවක් යටතේ ඔස්ට්‍රේලියාවට ඇතුළු වී තිබුණු කෙනෙක් නම් ඒ අවස්ථාවේදී ඔබ ඒ අදාළ වීසාවල වීසා කොන්දේසි නිසි පරිදි අනුගමනය කර තිබුණාද කියන එක. ඒ තිබුණා නම් එය ඔබට හොඳක් සහ වාසියක් වෙනවා ඔබගේ අලුත් සංචාරක වීසාව සඳහා. ඒ වගේම තමයි මෙම වීසාව සම්බන්ධ තීරණය දෙන තීරකයාට අපි කියනවා කේස් ඔෆිසර්, ඔහුට හෝ ඇයට යම්කිසි තහවුරුවක් ලැබිය යුතුයි ඔබගේ අයදුම් පත්‍රය මගින් ඔබට මෙම වීසාව ලබා දුන්නොත් ඔබට ලබා දෙන වීසා කොන්දේසි ඔබ විසින් අනුගමනය කරයි කියන එකට. ඔබ ඒවා අනුගමනය කරයි යන්න ඒ විශ්වාසය ඔහුට හෝ ඇයට තහවුරු විය යුතුයි. ඒ වගේම තමයි නොදුර මේට අමතරව මේ තීරක එහෙම නැත්නම් කේස් ඔෆිසර් තවත් වෙනත් කාරණා සැලකිල්ලට භාජනය කරනවා. අපි උදාහරණ විදියට කියනවා නම් ඔබේ රැකියාව, ඔබේ පවුලේ තත්ත්වය, ඔබගේ ආර්ථික තත්ත්වය, ඒ වගේම වෙනත් තහවුරු කිරීම්, ඒ වගේම ඔබ වෙනත් රටවලට සංචාරය කරලා තිබෙනවා නම් ඒ රටවල සංක්‍රමණ නීති රීති වලට අනුගත වුණාද කියන එක. ඉතින් මේ වගේ කරුණු කාරණා බොහොමයක් සලකා බලලා තමයි මතුර මේ සංචාරක తాවකාලික වීසාව ඔබට ලබා දෙන්නේ. ඉතින් මම අර කලින් කිව්වා වගේ මේ ලංකාවට යන බවට ආපහු නැවත ඔබ ඒ තහවුරුව අනිවාර්යයෙන්ම කර තිබෙන්නට ඕනේ. එතනදී ඔබගේ ආදායම් හා වත්කම් වල තත්ත්වය ලංකාවේ දැනට පවතින ආර්ථික තත්ත්වයේ තුල ඉහළ මට්ටමකින් තිබෙනවායි කියලත් ඔබ යම්කිසි තහවුරුවක් ඉදිරිපත් කරන්න ඕනේ. අපි සංක්‍රමණ නීතිය තුළ හඳුන්වනවා significant assets and income කියලා. ඒ තහවුරු මේ ඉහළ තත්ත්වයකින් මේ තහවුරුව ලබා දිය යුතුයි. ඉතින් අපි ඔබගේ ප්‍රශ්නයට අවධානය යොමු කළොත් මදුර ලංකාවේ මේ වර්තමාන අර්බුදකාරී තත්ත්වය මේ political and civil unrest මේ තත්ත්වය කොහොමද මේ සංචාරක වීසාවට මේ තාවකාලික වීසාවට බලපාන්නේ? ඇත්තටම එය ඔවුන් සලකා බලනු ලබන එක කාරණයක්. මම අර කලින් සඳහන් කළා වගේ ඔවුන් බලන කරුණු අතර එක කාරණයක් වෙනවා ඔබගේ මව් රටේ දේශපාලන හා සිවිල් වාතාවරණය. ඉතින් ලංකාවේ තියෙන අර්බුදකාරී තත්ත්වයක් නම් සිවිල් සහ දේශපාලන වාතාවරණය හොඳ තත්ත්වේ නැත්නම් ඔවුන්ට තහවුරුවක් ලැබෙන්නේ නැහැ ඔස්ට්‍රේලියාවට ඔබ නැවත මව් රටට යයි කියන එක. නැවත ගමන් යයි ගමන් කරයි කියන එක. ඉතින් ඒක නිසා ඒ හේතුව නිසාම සහ මං කලින් සඳහන් කළ වෙනත් හේතුන් මතත් ඔබේ වීසාව ප්‍රතික්ෂේප වීමේ ඉඩකඩ වැඩි මතුව.
දැන් බදු දැන් සාමාන්‍යයෙන් සංචාරක වීසා ප්‍රතික්ෂේප වීමේදී අදාළ බලධාරීන් ඊට හේතු වෙච්ච කාරණා ඒ ආයුධම් කරුවන්ට දන්වා සිටිනවද?
ඇත්තටම ඔව් මතුර. අනිවාර්යයෙන්ම මේ සංචාරක වීසා ප්‍රතික්ෂේප වීමේදී ඒට හේතු වෙච්ච කරුණු කාරණා අනිවාර්යයෙන්ම ඒ තීරක එහෙම නැත්නම් කේස් ඔෆිසර් ඒ සම්බන්ධව ඔබට දැනුම් දෙනු ලබනවා. මේ ඇත්තටම ඔවුන්ට නීතියෙනුත් නියම වී තිබෙනවා. ඔවුන්ට ප්‍රොසීඩියර් ඇඩ්වයිස් මැනුවල් නම්බර් 3 කියන මේ රීති යටතේ වගන්ති අංක 65 අනුව ඔස්ට්‍රේලියාවේ 1958 සංක්‍රමණ පනත අනුව ඔවුන් අනිවාර්යයෙන්ම ඔබට ඒ ඔවුන්ට ලැබී තිබෙන බලයන් අනිවාර්යයෙන්ම ඔවුන් මේ තීරණය ඔබට ලිඛිතව ලබා දිය යුතුයි. ඉතින් ඒ අනිවාර්යයෙන්ම ලබා දෙනු ලබනවා. එතනදී මතුර සංචාරක වීසාව ලබා දීමට අදාළ නීති තත්ත්වය පිළිබඳ මුලින් යම් පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම තමයි ඔබේ අයදුම් පතේ ඉදිරිපත් කරලා තිබෙන කරුණු සහ ලේඛන සම්බන්ධව ඔවුන් තීරක යම්කිසි විග්‍රහයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම ඒ සොයාගත් කරුණු මත මේ වීසාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට අදාළ කරුණු කාරණා සියල්ලම ඒ තුළ ඉතාම පුළුල් ආකාරයෙන් විග්‍රහ කරමින් තමයි විස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරමින් තමයි මේ ප්‍රතික්ෂේප වීම ලිඛිතව දැනුම් දෙන්නේ. ඇතරම නදුර මෙතනදී අර මං සඳහන් කළා වෙනත් සොයා ගන්නා කරුණුත් මේකට බලපානවා කියලා. උදාහරණයක් විදිහට ඔබ නොදන්නා වෙන්න පුළුවන් ඔවුන් ඔබේ Facebook ගිණුම පවා පරීක්ෂාවට ලක් කරනවා මේ වීසා තීන්දුව තීරණ ලබා දීමේදී. ඒ වගේම ඔබ වෙනත් රටවල සංචාරයේ කළ කෙනෙක් නම් ඒ රටවලින් අවශ්‍ය අදාළ වාර්තා ගෙන්වා ගැනීම පවා ඔවුන් විසින් සිදු කරනවා. ඉතින් මේ සියලු කරුණු කාරණා සැලකිල්ලට භාජනය කරලා තමයි මధుර ඔවුන් විස්තරාත්මක විග්‍රහයක් ලිඛිතව ලබා දෙමින් මේ වීසාව ප්‍රතික්ෂේප වීමට හේතුව දක්වන අපි හඳුන්වනවා ඩිසිෂන් රෙකෝඩ්, එහෙම නැත්නම් තීන්දු පත්‍රය කියලා.
හොඳයි, අපි කතා බහ කරමින් පසු වන්නේ මේ දිනවල බොහෝ ශ්‍රී ලාංකිකයන් අයදුම් කරන ශ්‍රී ලංකාවේ සංචාරක වීසා ප්‍රතික්ෂේප වන්නේ ඇයි කියන කාරණාව සම්බන්ධයෙන්. මේ සාකච්ඡාවට අපිත් සමග සම්බන්ධ වෙලා සිටින්නේ මෙල්බන් නුවර සොලිසිටර්වරියක්, බැරිස්ටර්වරියක් සහ සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිඥවරියක් ලෙස කටයුතු කරන මధు වර්ණකුලසූරිය මහත්මිය. හොඳයි, ඊළඟට තියෙන ප්‍රායෝගික ප්‍රශ්න තමයි නිවැරදි අන්දමින් සහ ප්‍රතික්ෂේප නොවන ආකාරයට මේ ඕස්ට්‍රේලියාවේ සංචාරක වීසා සඳහා අයදුම් කරන්නේ කොහොමද කියන කාරණාව අපි ඒකටත් පැහැදිලි උත්තරයක් ලබා දෙමු.
ඕ මధుර, මෙතනදී ඔබ විසින් ඉතාම පැහැදිලිව දැක්විය යුතුයි ඔස්ට්‍රේලියාවට ඔබගේ සංචාරයේ අරමුණ කුමක්ද කියන එක. මధుර, මං කලින් සඳහන් කළා වගේ ඔබ බිස්නස් විසිට කෙනෙක්ද, ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ යම් කිසි ව්‍යාපාරික කටයුත්තක් සඳහාද? එහෙමනම් ඒ කටයුත්ත පිළිබඳව යම් කිසි විස්තරයක්, ඒ සම්බන්ධ ලේඛන ඔබ ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම තමයි මේ සංචාරයේ කාල සීමාව ඔබ ඉදිරිපත් කළ යුතුයි. බොහෝ විට ඔබට මාසයක කාලයක් ඉල්ලනවා වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් මාස 8ක කාලයක් ඉල්ලනවා වෙන්න පුළුවන්. කොහොමනත් මధుර, මේ తాවකාලික වීසාවක් නිසා මේ ලබා දෙන්නේ උපරිම කාලය මාස 12ක සීමාවකට යටත්ව. ඉතින් ඔබ මේ අයදුම් කිරීමේදී සැලකිලිමත් වෙන්නට ඕනේ ඔබ ඉල්ලන කාල සීමාව මාස 12 හෝ ඊට අඩු කාල සීමාවක් ඔබට ඉන්නන්න පුළුවන්. ඉතින් මෙහිදී සමහර අයට ගැටලු මතුවෙන්නට පුළුවන් මధుර, දෙමාපියන්ගේ වීසා ඉල්ලද්දී ඔවුන් සමහර වෙලාවට අවුරුදු 3ක වගේ කාලයකට වීසා අයදුම් කරනවා. ඔබට ලැබෙන්නට පුළුවන් වීසා, නමුත් ඔවුන් හොඳින් බලන්න ඔවුන් ඔබට ලබා දෙන වීසාව වීසාවේ උපරිම කාලය රැඳී සිටීමේ කාලය ලබා දෙන්නේ මාස 12ක් පමණයි ඔස්ට්‍රේලියාව තුළ. නැවත ඔබ රටින් පිටට ගොස් නැවත ආපහු පැමිණෙන්න ඕනේ එක දිගට මාස 12කට වැඩි කාලයක් රැඳෙන්නට ඔබට අවස්ථාව දෙන්නේ නෑ මధుර. ඒ වගේම තමයි සංචාරක අරමුණු සඳහා දාන ලේඛන ඔබ ඉදිරිපත් කරන්න ඕනේ මధుර. උදාහරණයක් විදියට කියනවා නම් ඔබගේ දරුවෙක් දරුවා ගර්භරී තත්ත්වයේ පසු වෙනවා, ඔබ එන්නේ ඒ ඇයට උදව් කරන්නට වෙන්න පුළුවන්. ඉතින් එතනදී ඒ ගර්භණීභාවය සම්බන්ධ ලිපි ලේඛන, වෛද්‍ය වාර්තා, ඒ වගේ දේවල් ඔබ ඉදිරිපත් කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි අර මං කලින් සඳහන් කළා වගේ මේ සංචාරක අරමුණ සඳහා ඔබ ප්‍රමාණවත් මූල්‍ය තත්ත්වයක සිටිනවාද, එහෙම නැත්නම් වෙනත් අය ඔබගේ දරුවා වෙන්න පුළුවන් ඔබ වෙනුවෙන් වියදම් දැරීමට ඉදිරිපත් වෙනවා නම් ඒ සම්බන්ධව ඔවුන්ගේ මූල්‍ය වාර්තා, වැටුප් වාර්තා, බැංකු වාර්තා, ඒ වගේ දේවල් ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම තමයි මధుර, සමහර විට සමහර අය කණ්ඩායමක් විදිහට මේ සංචාරය යෙදෙනවා. උදාහරණයක් විදිහට ඔබගේ ආසන්න ඥාතියෙක්ගේ විවාහ මංගල්‍යයක් තිබෙනවා ඕස්ට්‍රේලියාවේ. ඉතින් ඔබට මේ අරේන්ජ් කරලා තිබෙනවා, ඔබ 10 දිනක් ඒ සඳහා සහභාගී වෙනවා. ඉතින් මෙතනදී ඒ ඔබ කණ්ඩායමක් විදිහට සහභාගී වෙද්දී මේ කණ්ඩායමේ අන් අයගේ අව්‍යාජභාවය මේ ගමන සඳහා එයත් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔස්ට්‍රේලියාව ඇතුළු කලින් විදේශ සංචාර ඔබ සිදු කරලා තිබීමේදී ඒ නිසි ලෙස ඒ සංක්‍රමණ නීති අනුගමනය කර තිබුණා කියලා ඔබ මේ අයදුම් පදයේදී තහවුරුවක් දක්වා තිබීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබ ඔබ ඔබේ දරුවාගේ වීසා තත්ත්වය, ඔබේ දරුවාගේ වූ අනුග්‍රාහකගේ, ඔබගේ ඔබට අනුග්‍රාහකගේ පැත්තේ දක්වනවා නම් ඔබගේ දරුවා වෙන්න පුළුවන්. එතනදී ඔහුගේ හෝ ඇයගේ වීසා තත්ත්වය ඔවුන් දරන්නේ සිටිසන්ද, එහෙම නැත්නම් PR ස්ථිර පදිංචිකරුවෙක්ද, එහෙම නැත්නම් තාවකාලික පදිංචිකරුවෙක්ද, මේ තත්ත්වයත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි අර මම කලින් සඳහන් කළා වගේ ලංකාවට රැවට යනවද කියන එක. ඉතින් මෙතනදී ලංකාවට තිබෙන සම්බන්ධය ඔබේ අනිවාර්යෙන් දැක්විය යුතුයි. අපි කියනවා මේකට බයින්ඩින්ග්ස් කියලා. මේ ලංකාවත් සමග පවතින සම්බන්ධතාවය ඔබට ලංකාවේදී කරන්නට බොහෝ කරුණු කාරණා වැඩ කටයුතු ඔබ යෙදෙන වැඩ රාජකාරී තිබෙනවා වෙන්නට පුළුවන්. ඔබ යම් යම් සංවිධානවල නිරතර දරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ගමේ බොහෝ ක්‍රියාකාරී පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. ඉතින් මේ වගේ කරුණු කාරණා ඉදිරිපත් කිරීම තුලත් පේනවා ඔබ මේ නැවත ලංකාවට යා යුතුයි කියන එක. ඒ වගේ කරුණු කාරණා සහ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ සියල්ල සමග ඔබ නිසියාකාරයෙන් පුරවන ලද අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන්නට ඕනි මදුරු. ඇත්තටම කලින් අවස්ථාව තිබුණා ඔබට කඩදාසි මාර්ගයෙන් ඒ ඉදිරිපත් කරන්නට. නමුත් දැන් අලුත් නීති තත්ත්වය යටතේ ඔබට තියෙන්නේ මේ ඔන්ලයින් ඇප්ලිකේෂන්. එහෙම නැත්නම් මේ ඔබට මේ දුරස්ථව ඉදිරිපත් කරන්නටයි අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ අයදුම් පත්‍රය මේ තහවුරු ලිපි ලේඛනත් එක්කලා අදාළ වීසා ගාස්තු ගෙවා, ඒ වගේම ඉන්පසු ඔබට කැපවීම ලැබෙනවා ඔබගේ ජීවදත්ත ඉදිරිපත් කරන්න ෆින්ගර්ප්‍රින්ට්ස් වගේ. ඉතින් ඒ අවශ්‍යතා ඒ සඳහා ඒවත් ඉදිරිපත් කරන්නට ඕනේ ඔබ. ඒ වගේම අවශ්‍ය නම් සෞඛ්‍ය පරීක්ෂණය මෙඩිකල් ටෙස්ට් මේ සඳහා සහභාගී වෙන්නට ඕනේ. අවශ්‍ය නම් සෞඛ්‍ය රක්ෂාවරණයක් ලබා ගන්නට ඕනේ මෙඩිකල් ඉන්ෂුරන්ස් එක. ඒ වගේම තමයි ව්‍යාජ තොරතුරු ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් නොකර තිබීම. ඒ වගේම ඔබ ජෙනුයින් එහෙම නැත්නම් අවංක සංචාරකයෙක් බවට සහ මේ තාවකාලිකව මේ ගමනේ යෙදෙන බවට තාවකාලිකව ටෙම්පරරි එන්ට්‍රන්ට් මේ සංචාරය සිදු කරන බවට තහවුරු කරලා මේ අයදුම් පත් ඉදිරිපත් කරන්නට ඕනේ. මේ තමයි වඩා සුදුසු විදියට ඔබගේ සංචාරක වීසාව ඉදිරිපත් කිරීමක් වෙන්නේ.
හොඳයි, අපි අවසාන වශයෙන් ඔබකින් දැනගන්නට කැමති සංචාරක වීසා ප්‍රතික්ෂේප වෙලා තියෙනවා නම් ඒ අයදුම් කරුවන් යලිත් වතාවක් සංචාරක වීසා සඳහා අයදුම් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවද කියලා.
මේ ප්‍රතික්ෂේප වීමක් තිබෙනවා නම් මම කලින් සඳහන් කළා වගේ ඔබට ඩිසිෂන් රෙකෝඩ් එහෙම නැත්නම් ඒ සඳහා ඔබට ලැබෙනවා සවිස්තරාත්මක විග්‍රහයක් ඒ ප්‍රතික්ෂේප වීමට හේතු කරුණු. ඉතින් ඔබට පුළුවන් ඒ කරුණු කාරණා හොඳින් සැලකිල්ලෙන් කියවා බලන ඒ කරුණු කාරණා නිසි ලෙස නැවත සැපිරෙන ආකාරයෙන් අලුත් අයදුම් පතක් ඉදිරිපත් කරන්නට. මෙහිදී බොහෝ අය අපෙන් අහනවා මදුර මේ සඳහා ඔබ යම්කිසි කාල සීමාවක් ඉන්නට ඕනෙද කියන එක. එකපාර ඉල්ලන්න පුළුවන්ද මේකට ඉන්න ඕනෙද යම්කිසි කාල සීමාවක්? එහෙම තත්ත්වයක් නැහැ. ඔබට ප්‍රතික්ෂේප වූ පසුදිනීම නැවත අවශ්‍ය නම් අයදුම් පතක් ඉදිරිපත් කරන්නට පුළුවන්. හැබැයි මතුර අර මං කිව්වා වගේ ඔබ ඒ ප්‍රශ්න සහගත වූ ඔවුන් ගැටලු විදියට මතු කරපු ඒ අවශ්‍යතා ප්‍රතික්ෂේප වීමට හේතු කරුණු කාරණා නැවත නිසි ලෙස ප්‍රතිස්ථාපනය කරලා ඉදිරිපත් කිරීම තමයි වැදගත් වෙන්නේ. එතනදී කලින් ඉදිරිපත් නොකරපු සමහර වෙලාවට නව ලිපි ලේඛන ඔබ සතුව තිබෙනවා වෙන්නට පුළුවන්. ඒක නැවත ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි ඔබට අනුග්‍රාහකත්වය ලබා ගන්න පුළුවන් නම් ස්පොන්සර්ෂිප් ඔබ ෆැමිලි ස්පොන්සර්ඩ් මම කලින් කිව්වා ඒ ස්ට්‍රීම් එක යටතේ එතනදී ඒ දරුවන්ගෙන් හෝ ඥාතීන්ගෙන් ඒ අනුග්‍රාහකත්වය ලබා ගන්න. ඒ වගේම තමයි සමහර වෙලාවට ඔබට යම්කිසි ආයතනයක් අනුග්‍රාහකත්වය ලබා දෙනවා වෙන්න පුළුවන්. ඒ අනුග්‍රහකත්වය ලබා ගන්න සමහර විට ඔබගේ දරුවාට මේ අනුග්‍රහකත්වය ලබා දෙන්න PR එහෙම නැත්නම් ස්ථිර පදිංචිය ලැබෙන්නට අවශ්‍යයි. එහෙමනම් ඔබ යම්කිසි කාලයක් බලාගෙන ඉන්නට වෙනවා වෙන්න පුළුවන්. එහෙමනම් ඒ කාලය ගත කර ඉන්පසුව අයදුම් කරන්නේ වඩා සුදුසුයි. ඒ වගේම තමයි මදුර මේ අයදුම් කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතුයි නිවැරදි අනුකාරණය යටතේ නිවැරදිව පුරවන ලද අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම. මොකද ඔබ යම්කිසි වැරදි විදියට මේ අයදුම් පත්‍රය පුරවා ඉදිරිපත් කළොත් එය ඔබ නැවත ප්‍රතික්ෂේප වෙන්නට බොහෝ විට බලපානවා. ඒ වගේම තමයි මදුර වෙනස් වී ඇති නීති තත්ත්වයන් පිළිබඳව ඔබ අවධානය යොමු කර සහ ඒ සම්බන්ධව දැනුවත් වෙලා මේ අයදුම් පත ඉදිරිපත් කිරීම ඉතාම වැදගත් වෙනවා. මම කලින් සඳහන් කළා වගේ දැන් තියෙන්නේ ඔන්ලයින් ඇප්ලිකේෂන්ස් විතරයි. ඉතින් ඒ වගේ අලුත් තත්ත්වයන් ඉදිරිපත් වෙනවා ඒ සම්බන්ධව අවධානයෙන් ඉන්න. ඒ වගේම තමයි මදුර ඇත්තටම කියන කාරණයක් තියෙනවා. ඔබ යාළුවන්ගෙන් එහෙම නැත්නම් අසල්වාසීන්ගෙන් උපදෙස් ගන්න එපා මේ මේ වගේ නීතිමය අයදුම්පත් ඉදිරිපත් කරද්දී. අපි උපදෙස් දෙන්නේ ඔබ පිළිගත් නීතිඥවරයෙක් හෝ පිළිගත් සංක්‍රමණ නියෝජිතයෙක්ගේ සහාය ලබා ගන්න නිසාකාරයට ඒ නීතිඥ හෝ නියෝජිත නිසි ලෙස ලියාපදිංචි වෙලා ඒ සඳහා දැනුම ඇති පුද්ගලයෙක්ද ආයතනයක් දෙන්න හොඳින් සලකා බලන්න. ඉන් පසුව ඒ සහාය ලබාගෙන අයිදුම් පත්‍රය ඉදිරිපත් කරන්න එය වඩා හොඳ ප්‍රතිඵල ලැබෙන අයිදුම් පත්‍රයක් වෙනවා ඇති.
හොඳයි, අපි කතාබහ කරමින් පසු ඊයේ මේ දිනවල බොහෝ ශ්‍රී ලාංකිකයන් අයදුම් කරන ඔස්ට්‍රේලියානු සංචාරක වීසා ප්‍රතික්ෂේප වන්නේ ඇයි කියන කාරණාව සම්බන්ධයෙන් මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගත්තේ මෙල්බර්න් නුවර සොලිසිටර්වරියක්, බැරිස්ටර්වරියක් සහ සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිඥවරියක් ලෙස කටයුතු කරන මධු වර්ණකුලසූරිය මහත්මියව. මධු, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ වටිනා අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මතුර.
SBS
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 SBS Radio.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දිය හැකියි.